මිළඟට ආරාධනා කරන ජගත් විතානගේ ගරු මන්ත්‍රීතුමාට විනාඩි 12ක පමණ කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, 2026 ආයවැය ලේඛනය ගැන කතා කරනකොට අපි දෙකට බෙදලා වාද විවාද කරනවා, සංඛ්‍යා ලේඛන කතා කරනවා. මම හිතන්නේ ඊට වඩා ප්‍රායෝගිකයි එළියට බහැලා ගොවියන්ගෙන් ඇහුවනම්, රජයේ සේවකයෙන් ඇහුවනම්, ධීවරයෙන් ඇහුවනම්, කම්කරුවන්ගෙන් ඇහුවනම් ආයවැය කොතරම් සාර්ථකද කියලා උත්තරේ ලැබෙනවා. දැන් අද අපිට පේන්න තියෙනවා ඇමතිවරුන්ට ගමට යන්න බෑ, ආර්ථික කලාපයට යන්න බෑ, ජනාධිපතිතුමාට තමුත්තේ ගමට යන්න බෑ. ඒවා අපිට ඇහැට පේන්න තියෙන ආයවැය ලේඛනය තමයි ඒති. ඉතින් මේ වෙලාවේ අසුභවාදී කතා කරනව නෙමෙයි, අර හර්ෂන් සිල්වා අපේ අනාගත මුදල් ඇමතිතුමාද කොයිද ඕගොල්ලෝ කියපු විදියට ඒ භාණ්ඩාගාරයේ පිරලා ඉතිරලා ගියා කියලා හර්ෂද සිල්වා කියපු කතාව අල්ලගෙන මම දැක්කා සියලු දෙනාම ඒ කතාව කියාගෙන යනවා. ඒක මම කියන එහෙමනම් භාණ්ඩාගාරයේ පිරුණා නම් ඇයි ඕගොල්ලෝ ජනතාවට සහන දෙන්නේ නැත්තේ? ඇයි භාණ්ඩාගාරයේ පුරෝගෙන ඉන්න එකද යුතුකම? භාණ්ඩාගාරයේ පිරුණා නම් මිනිස්සුගේ ජීවන බර අඩු වෙන්න ඕන, බඩු මිල අඩු වෙන්න ඕන, වරප්‍රසාද ලැබෙන්න ඕන. ගොවියන්ගේ දැන් මේ රජයේ ක්‍රියාකලාපය ගොවියන් කැපට කාලට හාල් ගිය හාල් ඇටයක් ගින්නේ නැති. ඊට පස්සේ ලූණු බීලූණු රතු ලූණු ගැලවෙන කාලට ඒව ගෙනල්ලා ව්‍යාපාරිකයෝ ගබඩා කරගෙන ඉන්න ස්ටෝර් පුරෝගෙන. පෞගිය කාලේ ලුණු පරිභෝජනයට වඩා 3-4 ගුණයක් අසීමිතව රටට ගෙනෙල්ලා ස්ටෝර්ස් වලට දාගෙන අපේම පැත්ත ව්‍යාපාරිකයෙක් රුපියල් 70ට 80ට ගෙන අපු ලුණු කිලෝ එක රුපියල් 275ට මාකට් කරා. ඒ කියන්නේ යා පැහැදිලිව මාණ්ඩුවට උදව් කරපු ව්‍යාපාරිකයෙක්. මම නම කියලා කිව්වා ගිය ගමන කියපු වෙලාවේ මට එතුමා කිව්වානේ අපේ ගමේ ඉඳන් මොකක්වත් කියන්න එපා කියලා. එහෙනම් මම නම කියන්නේ නැතුව කියන්න. සම මම මේ වෙලාවේ කියන මේ වාහන ප්‍රමාණයක් දැන් ගේන්න යනවා. මේ වාහන ප්‍රමාණය ගේන එක පිළිබඳව මේ ප්‍රශ්නේ, මේ ජනතාව අපිට මේ වාහන ගේනකොට මේ වාහන ටික ඔක්කොම අපේ account එකට බැර කරලා තියෙන අපේ මන්ත්‍රීවරුන් ඕගොල්ලොත් අපිත් ඔක්කොම වාහන 225ක් එනවා නම් 225න් 20ක් විතර අයින් වෙන ඔය මැති ඇමතිවරුන්ට තියෙන ඒවා නැතුව එතකොට ඒකට යනවා 1775ක් වාහන ගේන්න යනවා, බිලියන 42ක් යනවා. එතකොට රජයේ සතු වාහන 87,000ක් තියෙනවා රජයේ සන්තකේ. ඒ තියලා මේ වාහන ගෙන්නනකොට ජනතාව හිතන්නේ මේ අපි ටික එකතු වෙලා ගේනවා කියලා වාහන ටික. ඒ නිසා මම දැක්ක පහුගිය මැතිවරණ කාලේ පොරොන්දු දුන්නා, උග දෙනෙත් දුන්නා, නිල නිවාසෙ පෑගුවා, වාහන එපා කිව්වා, වරප්‍රසාදෙ පෑගුවා. දැන් ඒ සියල්ල මුක්ති විඳිනවා. වැටුප් එපා කියලාත් කිව්වා, මත් කිව්වා. මං කියපු එකේ ඔන්න අද මම සභාගත කරනවා. මම මෙතෙක් කල් ගත්තේ වැටපු වගේ 4 ගුණයක් වියදම් කරලා තිනවා, බිල්පතුත් තිනවා ප්‍රජා සත්කාර සඳහා. මං අද මේ අවස්ථාවේ කියනවා මට ඔය දෙන ඩබල් කැබ් එක එපා. හැබැයි ඩබල් කැබ් එක එපා කියන එකට කොන්දේසියක් තියෙනවා. මේ කොන්දේසිය මම ලිඛිතව කතානායකතුමාට ඉදිරිපත් කරනවා සභාපතිතුමනි. ඒ කියන්නේ කොන්දේසිය තමයි මේ වාහන 1774යි මම යෝජනා කරන්න ගේන්න කියලා. 75 වෙනි එක මම මට ගේන්න එපා වාහනයක්. මට ওই පිරුවටයක් වගේ වාහනයක් ඕනේ නැහැ. මේ අවුරුදු 4යි තව තියෙන්නේ. අවුරුදු 4 දුන්නාන් පස්සේ කියන නීති රීතිවල එකඟ වෙලා වාහනේ ආපහු ගෙනලා බාර දෙන්න ඒ කොන්දේසිය ඕනේ නැහැ. මං ඕන්න මං කියව පොරොන්දු ඉෂ්ට කරා. මට එපා වාහනේ. ඉතින් මම මේකත් සභාගත කරනවා. වැටුප් ගන්න නැතු වැඩ කරපු එකත් සභාගත කරනවා. මේ අවස්ථාවේ මං දැක්ක හැම දිනම වගේ කතා වෙනවා. මේ මෙන්න මේ කතා වෙන්න නැති ටිකක් තියෙනවා. මේක මං කියන්න ඕන. මේ ජනාධිපතිතුමා ආයවැය කතාවේදී මේ අවුරුද්ද අගදී අපේ විදේශී සංසිද්ධියේ ඩොලර් බිලියන 7කට ඉහළ දමනවා කියලා මාස ගණනාවකට පස්සේ ගිය සැප්තැම්බර් මාසයේ අපේ ජංගම ගිණුමේ ඍණ ඩොලර් මිලියන 183ක් විදිහට වාර්තා වුණා. ඒ කියන්නේ අපේ ඩොලර් ආදායමට වඩා ඩොලර් වියදම් වැඩි වුණා. මේ දේ සිද්ධ වුණේ මාස ගණනාවකට පසුව. දැනට විදේශී සංසිද්ධියේ තියෙන ඇමරිකානු ඩොලර් බිලියන 6.2යි. මේ ආණ්ඩුවේ බලය ගන්නකොට ඩොලර් බිලියන 6ක් තිබ්බා. හොඳටම පැහැදිලි ඒ වාර්තාවල තියෙනවා ඩොලර් බිලියන 6ක් තුන මේ ආණ්ඩුව බලයට ගන්නකොට මේ අවුරුද්දකට ලං වෙන්න ගිහිල්ලා බිල්ලා 0.2යි වැඩි කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ මාසේ කාමාරට බිලියන 7කට යනවා කියලා ජංගම ගිනුම ඍණ වෙලා තියෙද්දි මේ කරන ප්‍රකාශය සාර්ථක කරලා පෙන්වන්න කියලා මම අභියෝගයක්ත් කරනවා يعني මේ 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 සංඛ්‍යා ලේඛන මේ කාටවත් බොරු කියන්න බෑ ඒ නිසා අපි සියලු දෙනාම දැනගන්න ඕනා භාණ්ඩාගාරයේ පිරෙලා ඉතරලා ගියාට අපි ඉන්නේ හරිම අවදානම් සාගත තත්වයක. ඒ කියන්නේ අපි සතුටු වෙන්නේ නැහැ. දැන් මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම හිරුමාදීනාලට මම විශ්වාසයක් කරනවා. ඊයේ අර කුඩු පුරයක් කොළඹ පුරවරයේ මැද්දේ අර නිවාස සංකීර්ණ කුඩු විකුණන තාලේ කුඩු පුරයක් පෙන්නවා. නාකොටික් එකේ ඉන්නවා, CID එකේ ඉන්නවා, පොලිසිය ඉන්නවා. ඒ ඔක්කොම තියදී හදිසියවත් ඒ කැමරා කරන්නේ ගිය කට්ටිය අහුණා නම් වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නත්. ඒ නිසා මම මේක කිව්වේ මට මතක් වුණා මම උදේත් බැලුවාද ඊයේ හවසත් බැලුවා. ඒ සම්මානය දෙන්නම ඕන. හිරු CIA කණ්ඩායමට. විශේෂයි ඒක. ඒ නිසා මේ වෙලාවේ ඔන්න මම සභාගත කරන මේ ලේඛන දෙක. ඒ නිසා මම කරුණාවෙන් කියන්නේ මම මේක සමා දැන් මේ බලන්නකෝ. මේ අපේ රටේ තියෙන නීති කියන්නේ අවුරුදු දෙකකට කලින් බලාත්මක් කරන ලද දූෂණ විරෝධී පනත. මේ දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ නිලධාරී. සම්පාදන අල්ලස් කොමිසම මුදල් අමාත්‍යවරයන් සාකච්ඡා කරගෙන මෙන්න මේක පිහිටෙව්වා. ඊට පස්සේ මුදල් අමාත්‍යංශයේ ස්ථාවර වී ඇත්තේ 2024 වර්ෂයේ රාජ්‍ය මූල කළමනාකරණ පනත දූෂණ විරෝධී පනත අභිභවා යන බවයි. දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වී ඇති කාලයේ සිට මෙම වසර දෙක සඳහා මෙම සභාවේ අරමුදලට කිසිදු මුදලක් දීලා නැහැ. මෙම අරමුදල හරහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්පිටන් සභාව පාලනය නැති උත්සාහයක් ගන්නා බවත් එලෙස කටයුතු කිරීම සැලසුව තමා තියලා අධිකරණයට ගිහින් නියෝගයක් ගන්නවා කියලා අල්ලස් කොමිසමේ සභාපති රංගදිසානායක කියන්නේ. රංගදිසානායක පත් කළ දින මේ ආණ්ඩුවේ. දැන් එයාට වැඩ කරන්න දූෂණ විරෝධී කියලා අපි කැමති දූෂණය නවත්තන්න අල්ලන්න. ඒ අලන කට්ටියට කෝ තීන්දු තීරණ ගන්න විදියක් නැහැ. දූෂණ කොමිසමේ සභාපතිවරයා කියනවා එයා උසාවියට යනවා කියලා. එයාට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්නේ නැහැ කියලා. මේව මේ 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 වියුතු වෙද්දී නේද? මේව තමයි අපි අඬගාලා කියන්නේ. ඒ නිසා විපක්ෂයක් විදියට අපිට අයිතියක් තියෙනවා. ආණ්ඩු පක්ෂය 3-2 බලයක් ගත්තා. 3-2 එහා ගිය බලයක් ජනතාව දුන්න නිසා තමයි මේ අත්නෝමතික විදියට මේ තීන්දු තීරණ ගන්න. අපිට කරන්න දෙයක් නැහැ. ජනතාවගේ කැමැත්ත. හැබැයි මතක තියාගන්න මේක අර වාහනේ දුන්න පිරුවටයක් වගේ තමයි. මේ බලය ජනතාව අපිට දීලා තියෙන සීමිත කාලයකට. ඒ සීමිත කාලයෙන් පස්සේ ආයි ජනතාව අතරට ගියන් පස්සේ ජනතා මතේ උරගා බලන්න වෙන තත්ත්වයේ පිළිබඳවත් මතක තියාගෙන යන්න. සංඛ්‍යා ලේඛන මොනවා වුණත් ජනතාව හරි බුද්ධිමත්. ජනතාව ඊටාම සුපරීක්ෂාවෙන් බලන් ඉන්නවා. දැන් උපාධිධාරීන් ටිකට තරවට්ටුවක් කරනවා ජනාධිපතිතුමා. භාගයක් තියලා ගන්නවා මෙච්චර බැර්තු සංඛ්‍යාවක් තියෙනවා. ගෙදර යන්න පාරේ ඉන්න බෑ. අපි දන්නව යන්නේ කොහෙටද කියලා. හරිම ලස්සන ඒකාධිපති වාදේ සඳහා සෙමින් ගමන් කරනවා. මේ කාලය ඇතුළේ මම අනාවැකියක් කරනවා කියනවා. මේ අවුරුදු 4 ඉවර වෙනකොට අපිට සියලු දෙනාටම ලොකුම මරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම ඒකේ ප්‍රතිඵලය කළුතර දිස්ත්‍රික්කයේ මගේ ජීවිත අවදානම තියාගෙන මම මේ දේශපාලනේ රැඳි සිටින්නේ. කිසිම ඉලක්කයක් නැති මට ආණ්ඩුවෙන් ප්‍රචාරය දෙනවා, බලධාරීන් ප්‍රචාරය දෙනවා. ඉතින් ඒ සියල්ලම විඳ දරාගෙන මම මේ වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා මම කියනවා මේ දේවල් වෙන්න දෙන්න එපා. දේශපාලනේ අපි සංවර කරමු. දේශපාලනේ හොඳ දේශපාලනයක් කරමු. කවුරු හරි අනාගත પરම්පරාව අපේ පස්සේ එන પરම්පරාව දේශපාලනය කරන්න එයිද? දැන් අපි අපේ පුතෙක් ඉන්නවා නම් දෙන්නේ නැහැ. දේශපාලකයෝ උගඳනේ දෙන්නේ නැහැ තමන්ගේ පවුලෙක් කෙනෙක්ව. ඉතින් තරුණියෝ එන්න ඕන මෙහෙට. ඇයිලා මේක කරන්නම් අපි මේක හොඳ ලස්සන දේශපාලනයක් පුරව කරන්න ඕන මේ රටට. මේ කොහෙද යන්නේ? කොච්චර ජීවත් වෙන්න අමාරුද? කො ඒ අපේ පෝර සානාධාරයේ 18% වැට් එක ගැහුවා. එස් වැට් එක ගැහුවා. දැන් අපට ඇයි නිර්මත් වෙනවද? අපට ඇයි කරුවන්ට 18% වැට් එක ඇප්ලයි කරාන් පස්සේ එම්සු අපට ඇයි කරන්න පෙළඹෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත. දැන් අපි ජීවත් වෙන ප්‍රදේශවල අපේ කළුතර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් තේ ආශ්‍රිත ආදායම තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක්.
එතකොට 18% වැට් එක දුන්නාට පස්සේ අපේ මිනිස්සු මොකද කරන්නේ? පෝර දාන්නේ නැහැ දැන්. දැන් තේ ගහ කහ වෙලා. දැන් තේ ආදායම පහළ ගිහිල්ලා. මිනිස්සු ධිරිමත් වෙන්නේ නැහැ. දැන් අපි බැලුවොත් එහෙම මට කතා කරන්න තියෙනවා ඊට පස්සේ මනෝගණිතයෙන් ඇහුවාද දැන් ඔය පඩි වැඩි කිරීම ඉතා හොඳයි ඒක අපි නරකයි කියන්නේ නැහැ වතු සමාගම් වලට ඒ රුපියල් 200 පහසුකම් දෙනකොට කුඩා තේ වතු හිමියෝ කුඩා රබර් වතු හිමියෝ කුඩා කුරුඳු හිමියන්ට ඒ 200 ලබා දෙන්නේ කොහොමද කියන තැන මට නම් තේරෙන්නේ නැහැ ඒ පරිපාලන ක්‍රමවේදය හරි ගස්සන තාලේ අපිට හදාරන්න කොච්චර කල් යයිද නිසා මෙන්න මේ ටික කරන්න දැන් ওই බාණ්ඩාගාරයේ පිරුණායි කියලා කියන්නේ ප්‍රාග්ධන වියදම් කපහැරිය ඔක්කොම 120යි 180ක් කපහැරිය මට ලැබිත් විමද්දගත අරමුදල් ලක්ෂ 100 ලක්ෂ 40ක් කැපුවා ඇස් 50 පිට කැටපුවා මම දිස්ත්‍රික් ලේකම්ට සභාපතිවරයාට සංවර්ධන කමිටුවේ සභාපතිවරයාට මම ඒකත් මම සභාගත කරනවා මම ඉල්ලීම කරා චක්‍රලේට විරෝධීව මේ කැපිල්ල කරන්න එපා කියලා ඒ වුණාට එතුමා අපේ දිස්ත්‍රික් සම්බන්ධ කරන සභාපතිතුමා අත්නෝමගේ විදිහට ඒක කරා. ඉතින් ඒ සල්ලි ටික තමයි ඔය ගිහිල්ලා වීලා බාණ්ඩාගාරේ පිරුණා කියලා ඔය අපේ අරපුටු ඉස්සරාපුටු වෙන නර්සිසිල්ලා කියන්නේ. මම එයාට ලියලා දෙන්නම් බාණ්ඩාගාරේ පොරෝක පිළිබඳව. ඉතින් මගේ කාලය අවසානයි. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ඔයගලන්ට කියනවා අපි සියලු දෙනාම 2028 මේ ඉලක්කයට යන්න නම් අපිට ගමන් තියෙන ඉලක්කෙක මගේ ළඟ තියෙන වෙලාව නැති නිසා කියන්නේ. මීට වඩා හොඳ මූල්‍ය කළමනාකාරයක් කරනයක් අපි සතුව තිබිය යුතුයි කියලා මං අවධාරණය කරනවා බොහොම ස්තුතියි
ගරු මන්ත්‍රීතුමා